Karu Charita Herat Mentuma.
Karu Mula Sanaruda Mantri Tumani, Ada Merate Itama Tiranatmaka Saha Vedagat, Me Parlimentu Vivadayata Sahabhagi Wenna Labima Gana, Mama Itama Santoshayata Patwenawa, Visheshayenma Ape Rate Vivasthawa Ha Sambandha Vechcha Mæta Kalina Itihase, Itamatma Tiranatmaka Vivasthame Medihatvimak Karapu Avasthawak Vidihatayi Api Dahanamweni Andukram Vivasthawa Salakanne, Dahanamweni Andukram Vivasthawa Visin Ape Rate Deshapalaneta, Visheshayenma Ape Rate Rajya Yantraneta Visala Balapæmak Sidu Kara Kiyala Api Piligannawa. E Balapæma Samaharu Ada Me Sabhave Garu Mulasanaruda Mantri Tumani Utsaha Kala Pintaru Kala Tarang Sundara Ehema Naththam Pahadili Rate Rajya Yantrane Issarahata Giya Ekak Kiyala Mama Paudgalikawa Viswasa Karanne Naha. ඒ වගේම අපේ දේශපාලන යාන්ත්‍රණය මේක පිළිබඳව ඉතාම පැහැදිලි අදහසක් තියෙන නිසායි මේ 20 වෙනි සංශෝධනයේ හරහා මේ විවස්ථාවට ගොඩනගපු මූලික වශයෙන් අපේ විවස්ථාවේ මූලික පදනම අභියෝගයට ලක් කරපු 19 වෙනි සංශෝධනයට එරෙහිව මේ අලුත් වීම අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම 19 වෙනි විවස්ථා සංශෝධනයේ විසින් අපේ රටේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ ස්වභාවය පිළිබඳව වැරදි උපකල්පනයක් රෝං assumption එකක් නිර්මාණය කළා කියලා මම හිතනවා. ඒ කියන්නේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ ආණ්ඩුක්‍රමය 978 ආරම්භ කරපු ආණ්ඩුක්‍රමය නිර්මාණය වෙලා තියෙන්නේ ගොඩනැගිලා තියෙන්නේ ජනාධිපති කේන්ද්‍රීය ආණ්ඩුක්‍රමයක් විදිහටයි. මේකට අපි පෞද්ගලිකව නොකමැතිනම් අකමැතිනම් ඒකට අපි වෙනම ආණ්ඩුක්‍රමයක් හදන එක වෙනම තර්කයක්. මමත් පෞද්ගලිකව විස්මිනිස්ටර් ක්‍රමය පිළිබඳව සමහර පැතිවලින් සුභවාදීව බලන කෙනෙක්. හැබැයි එය නෙමෙයි මෙතනදී අපි සැලකිය යුතුව තියෙන්නේ. අලුතෙන් අපේ රටේ මේ පශ්චාත් යුද තත්ත්වය නිමා වෙලා අලුතෙන් හදන ආණ්ඩුක්‍රමය වෙස්මිනිස්ටර් ක්‍රමයක් වෙනවා නම් අපි ඒක ඇතුළේ ඉන්න ඕන විදිහ කොහොමද කියලා හිතාගෙන හැබැයි ජනාධිපති ආණ්ඩුක්‍රමයක් වශයෙන් තියෙන 978 ආණ්ඩුක්‍රම විවස්ථාව වැරදියට උපකල්පනය කිරීමක් ඇතුළේ තමයි මේ 19 වෙනි සංශෝධනයේ මූලිකම පියවර තියලා තියෙන්නේ. එනිසා අර යහපාලනය යයි කියාගත් ආණ්ඩුව ඒ වෙලාවේ ගත්ත ඒ උපකල්පනය වැරදි කියලා මම තර්ක කරන්නේ. ඒ කියන්නේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපේ රටේ ජනතාවට රටේ පරමාධිපත්‍ය තියෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන ව්‍යූහයන් කීපයක් මේ විවස්ථාවේ හඳුනගෙන තියෙනවා. එක පැත්තකින් රටේ ප්‍රධාන බල කේන්ද්‍ර තුනක් විදිහට විධායකත්වයත් විවස්ථා දායකත්වයත් අධිකරණයක් තියෙනවා. ඒ වගේම ජනතාවගේ ඡන්ද අයිතිය තවත් පරමාධිපත්‍යයේ එක ප්‍රකාශනයක් විදිහට ජනතාව සතුව තියෙනවා. මේ ප්‍රධානම දෙයකට අමතරව අපි සලකලා බැලුවටින් දරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මූලික අයිතිවාසිකම් ජනතාවගේ පරමාධිපත්‍යයේ තවත් එක වැදගත් කොටසක් විදිහට තියෙනවා. ජනතාව පාලන බලයේ විධායකත්වයයි විවස්ථා දායකත්වයයි බැලට් පේපර් දෙකකින් වෙන් කරපු ආණ්ඩුක්‍රමයක් තමයි 978 විවස්ථාවෙන් යෝජනා කෙරුවේ. ඔබතුමාගේ පියා ඇතුළු ඒ කාලේ හිටපු ඒ දේශපාලන යාන්ත්‍රණයේ නායකයෝ කල්පනා කෙරුවා බැලට් පේපර් දෙකක් ඡන්ද දායකයාට ඒ කියන්නේ රටේ පරමාධිපත්‍ය හිමි පුද්ගලයාට බැලට් පේපර් දෙකක් දීලා එකකින් විධායකත්වයට තීරණය ගන්නත් අනිකෙන් විවස්ථා දායකත්වයට තීරණය ගන්නත් කියන මූල ධාර්මික වෙනස නිර්මාණය කරපු ආණ්ඩුක්‍රමයක් තමයි 978 හැදුවේ. මෙන්න මේ මූල ධාර්මික වෙනස
Honorable Member, you have 2 minutes left.
මේ මූලධාර්මික වෙනස නොසලකා හැරීමක් විදියටයි මම 19 වෙනි සංශෝධනය පිළිගන්නේ. එනිසා 19 වෙනි සංශෝධනය අපි වෙනස් කළ යුත්තේ එක පැත්තකින් මේ මූලධාර්මික වෙනස විසින් ඇති කරපු රාජ්‍යතාන්ත්‍රික ආතතිය නිමා කිරීමකින් තොරව මේ රට ඉස්සරහට ගෙනියන්න බැරි නිසායි ගරු සභාපතිතුමනි. ඒ වගේම කොමිෂන් සභා පිළිබඳව ප්‍රශ්නය අපි සාකච්ඡා කළ යුත්තේ කොමිෂන් සභා සම්බන්ධව ඔය අලංකාරික ඇතුළේ ඉඳලා නෙමෙයි. අපේ රටේ කොමිෂන් සභාවල ස්වාධීනත්වයක් ගැන 19 ප්‍රාර්ථනා කෙරුවට ඒ ප්‍රාර්ථනාව කිසිම තැනකින් ඉටුුනේ නැහැ. ඒ නිසායි ස්වාධීන කොමිෂන් සභාව කියන එක අද විහිළුවක් බවට අපේ රටේ පත් වෙලා තියෙන්නේ. අපි තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ ප්‍රශ්නයට ඉතාම යථාර්ථවාදීව මුහුණ දීපු රජයක්. අපි විශ්වාස කරනවා අපේ කාලේ 2015ට ඉස්සෙල්ලා තොරතුරු දැනගැනීමේ පනත ගේන්න පුළුවන් වුණා නම් ඒ කාලේ හිටපු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් විදිහට මම කියන්නේ කරන්න පුළුවන් වුණා නම් අපි ඒක ගැන සතුටු වෙනවා. හැබැයි පහුගිය රජය ඒ ගත්ත පියවර අපි ආරක්ෂා කරන්න බොහොම පැහැදිලිව පෙනී ඉන්නවා. අපි මේ අලංකාරික වලට යටත් වෙලා බොරුවට හිටපු ආණ්ඩුවත් එක්ක තරහ වෙලා කරන වැඩක් නෙමෙයි 19 සංශෝධනයේ කියන්නේ. මේ රාජතාන්ත්‍රික ආතතිය නිමා කරන්නේ නැතුව අපේ රට ඉදිරියට ගෙනියන්න බැරි තැනකට අද සමාජයේ රට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මම අවසාන මිනිත්තුවේ කියන්නේ ගරු සුමන්දිරන් මැතිතුමා, ඒ වගේම ගරු පොන්නම්බල මැතිතුමා, ගරු හකීම් මැතිතුමා, වැදගත් ඒ අයගේ කතා ඇතුලේ ඒ අයගේ විශේෂයෙන්ම අපේ රටේ සුළු ජන වර්ගවල එහෙමත් නැත්නම් මේ රටේ ප්‍රධාන ජනවර්ගයත් එක්ක සමහර වෙලාවට දේශපාලනිකව සංවාද කරන ජන කණ්ඩායම්වල මතයක් ඉදිරිපත් කෙරුවා. අපි පිළිගන්නවා මේ රටේ ජන වර්ග අතර සමාජ සම්මුතියක් හැදෙන ආණ්ඩු ක්‍රමයක් ඇතුලේ තමයි මේ රට ඉස්සරහට යන්නේ. හැබැයි මේ සමාජ සම්මුතිය හදන්න ඔය ලිබරල් දේශපාලනයේ තියෙන බොරු සටන්පාට නෙමෙයි මේ රටේ සමාජ ආර්ථික ඓතිහාසික තත්වයන් එක්ක ගැළපිච්ච සමාජ සම්මුතියක් ජාතීන් අතර එකතු කරන්න දේශපාලනිකව අපි පෙනී ඉන්නවා කියලා මේ සභාවේ ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම 20 සංශෝධනයේදී අපි එකතු විය යුත්තේ ගරු විපක්ෂයේ මන්ත්‍රීතුමාලාගේ මම ආයාචනය කරන්නේ එතුමාලට විරුද්ධව අපි ගේන වැඩක් විදියට නෙමෙයි මේ රටේ දේශපාලනය ඉදිරියට ගෙනියන්න ඉදිරි පරපුර වෙනුවෙන් තීන්දුව తీරන ගන්න අත්‍යවශ්‍ය ඊළඟ පියවර විදියට කල්පනා කරලා 19 සංශෝධනයෙන් එළියට යන්න එකතු වෙන්න කියලා ආරාධනය කරමින් මගේ වචන ස්වල්පෙන්මා කරනවා.
භූමි ස්තුති. ගරු එස්.එම්. චන්දසේන මහතුමා.
මූලාසනයේ සිටින ගරු මන්ත්‍රීතුමනි, මේ 20 සංශෝධනය රජයේ හැටියට අපිට ගේන්න සිද්ධ වුණේ 19 හොඳට තිබුණා නම් අපිට 20ක් ගේන්න වෙන්නේ නැහැ. ගුවාදිනේ කියනවා අද විපක්ෂයේ මන්ත්‍රීවරු 19 සංශෝධනයේ තියෙන ගුණාත්මක පැත්ත අපිට නම් ගුණාත්මක පැත්තක් මේ 19 පේන්නේ නැහැ. 19 සංශෝධනයේ රටට වැදගත් වුණා නම් ඒ වගේම අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්නේ එහෙම නැත්නම් සංශෝධනයක් ගේන්නේ එක රටේ සංවර්ධනය සඳහා, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්න, ඒ වගේම රටේ ආරක්ෂාව සඳහා සහ ජනතාවගේ දියුණුව සඳහා. හැබැයි මේ කිසිම දෙයක් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිද්ධ වුණේ නැහැ කියන එක අපි දන්නවා. දේශපාලන වශයෙන්මුත් ඒ තිබුණ යහපාලන ආණ්ඩුවත් බංකොලොත් වුණා පැහැදිලියොම. මේ 19 ගේන්න කටයුතු කරේ සත්භාවයෙන් නෙවෙයි කියන එක අපි කවුරුත් දන්නවා. ඒක එකම උදාහරණයක් තමයි අපිට 19 ඡන්ද දෙන්න වුණා. හැබැයි ඡන්දේ දුන්නේ නිකන් නෙමෙයි, 19 ගණන්ලා මාසයක් යනකොට 20 ගේනවායි කිව්වා. මැතිවරණ ක්‍රමය වෙනස් කරනවායි කිව්වා. රටේ නැති දේවල් කිව්වා, පොරොන්දු වුණා. අන්තිමට මොකද වුණේ? ඒක ගෙනාවේ නැහැ අද වෙනකන්. ඒගොල්ලොන්ට ගේන්න බැරි වෙච්ච 20 තමයි අද අපි ගෙනල්ලා තියෙන්නේ කියන එකත් මම පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම 19 සංශෝධනය නිසා විශාල හානිය වුණේ අපිට නෙමෙයි විපක්ෂයට. අවුරුදු 43ක් හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙදර යන්න වුණා මන්ත්‍රීකමක්වත් නැතුව. මේ රටේ වැඩිම කාලයක් පාලනය කරපු එස්.එස්. ජාතික පක්ෂ රජ එක මන්ත්‍රීවරයෙක් නැහැ පාර්ලිමේන්තුවේ. ඒ වගේම ඒ 19ත් එක්ක ආණ්ඩු කරාපු හවුල්කාර පක්ෂත් 6ක් කියන තැනට 3යි, 16ක් කියන තැනට 10ක් විතර ඉන්නවා. මම වෙමින් වශයෙන් කියන්නේ නැහැ මේ පක්ෂවල தත්වේ. ඉතින් ඒ தත්වෙට අදපත් වෙලා බංකොලොත් தත්වෙට පත් වුණේ මේ 19 නිසා. 19 වැඩක් වුණා කියලා කියනවනම් ඒක ඉතින් නොදන්න කමිට කියන කතන්දරයක් හැදිරෙනවා. අපිට නම් හැඟෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා අපි මේ 18 හොඳයි මේක තියාගන්න ඕන කියලා නෙමෙයි කියන්නේ. 19 හොඳ නැති නිසා තමයි ආයේ 18 පණ ගන්නන් වෙලා තියෙන්නේ 20 ගේන්න වෙලා තියෙන්නේ. 20 ගණන්ලා අපි මේ 20ෙන් නවතින්නේ නැහැ. පූර්ණ සංශෝධනයක් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න පොරොන්දු වුණා ජනාධිපතිතුමා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනාධිපති තරගයේදී එතුමා රටේ ජනතාවට කිව්වේ 19 අවශ්‍ය කරලා අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් ගේනවා. මේක අවශ්‍ය කරනවායි කියලා. ඒක අනිවාර්යයෙන්ම කරනවා. ලබ මේ එන අවුරුද්ද ගත වෙන්න කලින් රටර ගැළපෙන සංවර්ධනයට රටේ ආරක්ෂාව ජාතික සමගිය මේ සියල්ලම රැකෙන අවුරුදු ගානකට ආය වෙනස් කරන්නේ නැති ව්‍යවස්ථාවක් ගේන්න අපි ලෑස්ති කරලා තියෙන්නේ. එනිසා මේකට කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. 19 වැටුණ වලේ අපිට වැටෙන්න බෑ. 19 නිසා තමයි යහපාලන ආණ්ඩුව අද අපිට 3-2 පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් උනේ දුර්වලකම නිසා. 19 තියෙන දුර්වලකම නිසා එස්සත් ජාතික පක්ෂයේ නැති උනේ මේ 19 නිසා. අපි දන්න අපේ රටේ ජනාධිපතිවරයෙක් දෙපාරක් ඉන්නවා සාමාන්‍යයෙන්. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හිටියා දෙපාරක්. ප්‍රේමදාස මහත්මයා මියගිය නිසා ඉන්න බැරි වුණා. ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය හිටියා දෙපාරක්. ජනාධිපතිතුමා දෙපාරක් හිටියා. මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා ජනාධිපතිතුමාට දෙපාරක් ඉන්න බැරි වුණේ මේ 19 නිසා. අගමැතිකම් නැති වුණා. මේ අපිට හැබැයි ඒ වලේ වැටෙන්න බෑ. තමුන්නාසලා වැඩිච්ච වලේ අපිට වැටෙන්න බෑ. ඒ නිසා ඒකම අපිට කරන්න ලෑස්ති වෙන්න එපා. අපි ඒකට අහු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මොකද අපි තව මාස 6-7කින් ගේනවා ව්‍යවස්ථාවක්. ඒ මාස 6-7වත් මේ 19 යටතේ මේ රට අරගෙන යන්න අමාරුයි. අපි දැක්කයික අවස්ථාවක අපේ ජනාධිපතිතුමා බදුල්ල පැත්තේ ගමකට යන වෙලාවේ නිලධාරියෙක් කියනවා මේ ගේන්නකෝ මේකට සර්කියුලර් එකක් කියන්න කියලා. මේ පොඩි වැඩක් කරන්න. අද රජයේ නිලධාරි වැඩ කරන්නේ නැහැ. තමුන්නාසලාගේ 19 නිසා FCID රට දක්වා රජයේ නිලධාරියෝ රජයේ ලේකම්වරු අමාත්‍යංශවල අධ්‍යක්ෂකවරු ඊට පස්සේ නිලධාරි වැඩ කරන්නේ නැහැ. ඒ නිලධාරින්ට වැඩ කරන්න නිදහස ලබා දෙන්න ඕන අපි. ඒ බය අරින්න ඕන මේ රට ගොඩ නගනවාට. මේ කඩාවැල්ල තියෙන රට. ඒ නිසා තමයි අපිට 20 බණ ගන්නන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මම තමුන්නාසලා ඉල්ලා සිටිනවා මේ සම්ප්‍රදායික විදිහට මේක දිහා බලන්නේ නැතුව මේ රටේ 70 ලක්ෂයට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලබා දුන්නේ මේ රට සංවර්ධනය කරන්න, මේ රටේ ආරක්ෂාව ඇති කරන්න, ඒ වගේම මේ රට දියුණුව කරා යරයි යන්න. එහෙමනම් ඔය තියෙන බාධක මේ 19 තියෙන බාධක ඉවත් කරලා ඒ මඟ හෙළි කිරීම එතුමාගේ වාග්ක්ෂේමක් යුතුකමක් වෙනවා. ඒ නිසා තමයි අපි 20 මේ සංශෝධනයට සියලු දෙනාට සහයෝගය ලබා දෙන්න කියන්නේ. අපි 19 හොඳනම් 20 ගේන්නේ නැහැ. එහෙනම් 19ම තමයි අපි ඉන්නේ. එහෙනම් 20 ගේන්නලා තියෙන්නේ මේකේ තියෙන දුර්වලකම් නිසා. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙලා අපි දන්නවා 3-2 බලයක් අද ලබා දීලා තියෙනවා. 3-2 අපි පාර්ලිමේන්තුවේ ලබාගෙන අපි අද 20 අනුමත කරලා පුළුවන් තරම් ඉක්මනින් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේන බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු මොහමඩ් මුෂරෆ් මන්ත්‍රීතුමා.
தலைமை ஆசனத்தில் அமர்ந்திருக்கும் உறுப்பினர் அவர்களே, 20வது திருத்தச் சட்டம் தொடர்பான விவாதத்தில் எனக்கும் பேச கிடைத்தமைக்காக முதலில் நான் என்னுடைய மகிழ்ச்சியை தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். இலங்கையிலே அரசியலமைப்பு சட்டம் என்பது எமது தாய் சட்டம். அரசியலமைப்பு திருத்தம் ஒன்று வருகிற போது அந்த திருத்தம் நிறைவேற்றப்படுமாக இருந்தால் அந்த திருத்தம் மதிக்கப்பட வேண்டும், அதில் உள்ள விடயங்கள் பின்பற்றப்பட வேண்டும் என்கின்ற ஒரு எண்ணப்பாட்டுக்கு பாராளுமன்றம் முதலில் வர வேண்டும் என்கின்ற கோரிக்கையை நான் முன்வைக்கின்றேன். ஏன் அவ்வாறான ஒரு கோரிக்கையை முன்வைக்கின்றேன் என்றால், 1987 13ஆம் திருத்தச் சட்டமும் இங்கே இதே பாராளுமன்றத்தில் கொண்டுவரப்பட்டு நிறைவேற்றப்பட்டது. 13ஆம் திருத்தச் சட்டத்தில் வழங்கப்பட்ட காணி அதிகாரம், போலீஸ் அதிகாரம் என்பன நடைமுறைப்படுத்தப்பட்டனவா என்பது மிகப்பெரிய கேள்வியாக இருக்கிறது. எனவே அரசியலமைப்பு சட்டம் என்கின்ற தாய் சட்டத்தில் கொண்டுவரப்படுகின்ற விடயங்கள் நிறைவேற்றப்பட வேண்டும், பின்பற்றப்பட வேண்டும், மதிக்கப்பட வேண்டும் என்கின்ற அடிப்படையில் தான் 20வது திருத்தச் சட்டம் நிறைவேற்றப்படுமாக இருந்தால் அதுவும் இந்த 13ஆம் திருத்த சட்டம் போல் அல்லாமல் மதிக்கப்பட வேண்டும் என்கின்ற ஒரு கருத்தை முதலில் நான் விதைக்க ஆசைப்படுகின்றேன். இலங்கையிலே புதிய ஒரு அரசியல் அமைப்பை உருவாக்குவதாக இருந்தால் எப்போதும் மூன்று விடயங்களை முன்னிறுத்தி பேசுவது வழக்கம். ஒன்று இந்த அதிகார பகிர்வு, இரண்டாவது தேர்தல் முறை மாற்றம், மூன்றாவது இந்த நிறைவேற்று அதிகார ஜனாதிபதி முறை தொடர்பான ஒழிப்பு. இந்த மூன்று விடயங்களும் தான் தொடர்ச்சியாக பேசப்படுவது வழக்கம். நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதி முறைமையை 1978ஆம் ஆண்டு யாப்பிலே முன்னாள் ஜனாதிபதி ஜே ஆர் ஜெயவர்தன உருவாக்கியதன் பிற்பாடு வந்த எல்லோருமே இந்த நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதி முறைமை ஒழிக்கப்பட வேண்டும் என்று சொல்லித்தான் தேர்தல் காலங்களில் போட்டியிட்டார்கள், வெற்றியும் பெற்றார்கள். ஆனால் இந்த நாட்டிலே ஜனாதிபதியாக இருந்தவர்கள் இந்த நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதி முறைமையை ஒழிக்க வேண்டும் என்பதில் அதிகம் அக்கறை காட்டவில்லை என்பது துரதிருஷ்டம். இத்தகையதொரு சூழ்நிலையில் தான் கடந்த நல்லாட்சி அரசாங்கத்தில் நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதி முறைமையை ஒழிக்க வேண்டும் என்பதாக கூறியவர்கள் அதற்கான முயற்சியை எடுத்தமைக்காக நல்லாட்சி அரசாங்கத்தின் பங்காளிகளாக இருந்தவர்களுக்கு நான் என்னுடைய பாராட்டுகளை தெரிவிக்கின்றேன். ஏனென்றால் தேர்தல் காலங்களில் சொல்லப்பட்ட விடயங்களை செய்வதற்கான ஒரு முயற்சியை செய்தமைக்காகவும் கணிசமான அதிகார குறைப்பை செய்தமைக்காகவும் என்னுடைய பாராட்டை நான் தெரிவிக்கின்றேன். 19ஆவது திருத்த சட்டம் மூலமாக இவ்வாறான அதிகார குறைப்பு ஏற்பட்ட போது 225 பாராளுமன்ற உறுப்பினர்கள் கொண்ட இந்த பாராளுமன்றத்தில் 210 பேர் ஆதரவாக வாக்களித்திருந்தார்கள், ஒரே ஒரு பேர் எதிர்த்து வாக்களித்திருந்தார். எனவே 210 பேருடைய ஆதரவோடு வந்த இந்த 19ஆவது திருத்தம் என்பது நிச்சயமாக ஒரு பிழையான திருத்தமாக இருக்க முடியாது என்பது என்னுடைய ஆணித்தரமான கருத்து. ஆனால் 19ஆவது திருத்தத்தின் ஊடாக இந்த நாடு பின்னடைவை கண்டது என்பதை நாம் ஏற்றுக்கொள்ள வேண்டும். இந்த நாட்டிலே பல்வேறு பிரச்சனைகள் இங்கே மேலெழுந்ததையும் நாம் ஏற்றுக்கொள்ள வேண்டும். முக்கியமான சில பிரச்சனைகள் உருவாக்கப்பட்ட போது அதனை கட்டுப்படுத்தக்கூடிய வகையிலே அதிகார மையங்கள் போட்டியிட்டதன் விளைவாக சமூகம் ஒன்றே இன்று தொடர் தேர்ச்சியாக அவல நிலைக்கு உள்ளாகி இருக்கிறது. குறிப்பாக நான் சொல்வதாக இருந்தால் முஸ்லிம் சமூகத்தினுடைய இந்த அளவு தூரம் இந்த முஸ்லிம் சமூகம் பின்னோக்கி பார்க்கப்படுவதற்கு காரணம் 19ஐ சரிவர நிறைவேற்றவில்லை என்ற ஒரு கருத்தை நான் வலியுறுத்த விரும்புகின்றேன். எனவே இத்தகையதொரு சூழ்நிலையிலே நிறைவேற்று அதிகார ஒழிப்பு குறித்தாக பேசி வருகின்ற எல்லா ஜனாதிபதிகளுக்கு மத்தியிலும் தற்போதைய ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்கள் நிறைவேற்று அதிகாரத்தை மேலும் அதிகரிப்பதற்கான ஒரு முயற்சியை செய்கின்றார். எல்லோரும் போல் பொத்தாம் பொதுவாக நான் விமர்சிக்க விரும்பவில்லை. என்னை கேட்டால் ஒரு நாட்டில் ஸ்திரமான ஒரு ஆட்சியை கொண்டு வருவதற்கு நிறைவேற்று அதிகாரம் வேண்டும் என்று சொல்வதற்கு ஒரு துணிவு வேண்டும். அதற்காக நான் ஜனாதிபதியை பாராட்டுகின்றேன். லீ குவான் யூ சிங்கப்பூரை வளர்த்தெடுத்தது போல, மஹதீர் முகமது மலேசியாவை வளர்த்தெடுத்தது போல, ஏன் தென்னாசியா பிராந்தியங்களில் வளர்ந்த நாடுகள் எல்லாம் ஒரு நிறைவேற்று அதிகார தன்மையுடன் கூடியதான ஒரு சக்தியை கொண்டுதான் நாட்டை கட்டியெழுப்பியிருக்கிறது என்பதை நான் அறிவேன். எனவே அதற்காக நான் பாராட்டு தெரிவிக்கின்றேன். இருந்தபோதும் அந்த ஒரு நோக்கத்திற்காக இந்த 20ஆம் திருத்தம் வந்திருக்கிறதா என்பதான ஒரு கேள்வி இங்கே மிக முக்கியமான ஒரு கேள்வியாக இருக்கின்றது. 20ஆவது திருத்தம் இங்கே முன்வைக்கப்படுகிற போதும் 20ஆவது திருத்தத்தின் ஊடாக நிறைவேற்று அதிகாரம் பற்றிய விடயங்கள் பேசப்படுகின்றன. 19ஆவது திருத்தத்தின் ஊடாகவும் இதே நிறைவேற்று அதிகாரம் பற்றி பேசப்படுகின்றன. இந்த அரசியல் யாப் ஒன்று உருவாக்குவதற்காக பேசப்படுகிற மூன்று முக்கிய மையங்களிலே அதிகார பகிர்வு என்பதை பற்றி யாருமே பேசாமல் பகிர்வு பற்றி பேசுகிற போது புதிய யாப்பின் ஊடாக கொண்டு வருகிறோம் என்றுதான் சொல்லப்படும். ஆனால் இந்த அதிகார பகிர்வை ஏன் ஒரு திருத்தத்தின் ஊடாக கொண்டு வருவதற்கு இந்த பாராளுமன்றம் தயாராக இல்லை அல்லது எந்த அரசாங்கமும் தயாராக இல்லை என்பது மிக கவலையாக இருக்கின்றது. சோல்பெரி அரசியல் யாப்பின் ஊடாக 29-2 சிறுபான்மைக்கான காப்பு நீக்கப்பட்டதிலிருந்து சிறுபான்மை சமூகம் அழு குரலோடு இன்றும் காத்துக் கொண்டிருக்கின்றது. ஒரு அதிகார பகிர்வு இந்த நாட்டில் ஏற்படுத்தப்பட்டு மூவினமும் ஒன்றாக இணைந்து ஒரு சமத்துவமான ஒரு ஆட்சி நிலவுவதற்கான யாப் உருவாக்கப்படும் என்பதான கனவு நீண்ட காலமாக சிறுபான்மை சமூகத்திற்குள் இருந்து வருகிறது. யாருமே இந்த சிறுபான்மை சமூகத்திற்கான தீர்வை அதிகார பகிர்வை கொடுப்பதற்காக எந்த ஒரு திருத்தத்தையும் கொண்டு வருவதாக இல்லை. அதிகார பகிர்வு பற்றி பேசுகிற போது புதிய அரசியல் யாப்பை உருவாக்குவோம் என்கின்ற ஒரு முன்மொழிவு இங்கே சொல்லப்படுகிறது. கடந்த ஆட்சி காலத்திலும் கூட புதிய அரசியல் யாப்பு முயற்சிக்காக பல்வேறு விடயங்கள் அந்த மேற்கொள்ளப்பட்டன. மக்களினுடைய கருத்துக்கள் கேட்கப்பட்டன. கட்சி சிவில் சமூக அமைப்புகளுடைய கருத்துக்கள் பெறப்பட்டன. அதற்கான வரைவுகள் தயாரிக்கப்பட்டன. எல்லாமே அப்படியே நின்றுவிட்டன. இப்போது மீண்டும் அதே படம் மீண்டும் ஓடுகிறது. இப்போது மீண்டும் மக்களுடைய கருத்து கேட்கப்படுகிற ஒரு நிலைமை உருவாகி இருக்கிறது என்றால் ஒரு நாடாக நாம் இதனை பார்க்கின்ற போது எமது நாட்டிலே இந்த அரசியல் யாப்பு முயற்சி என்கின்ற ஒரு விடயம் கால விரயமாகவும் அல்லது நிச்சயமாக இந்த சமூகத்திற்குள் எந்த ஒரு நல்ல தீர்வையும் தராத பண விரயமாகவும் கால விரயமாகவும் இருக்கிறது இல்லாமல் இந்த சமூகத்தை இந்த நாட்டில் உள்ள மக்களை ஒன்றுபடுத்தி நாட்டை கட்டியெழுப்பதற்கான முயற்சி இல்லை என்கின்ற எண்ணம் சிறுபான்மை பெரும்பான்மை சமூகங்கள் மத்தியிலே வந்திருக்கின்றது. அவ்வாறல்லாமல் எனவே இத்தகைய ஒரு சூழ்நிலையிலே இந்த 20வது திருத்தத்தில் பல விடயங்கள் பற்றி பேசலாம் என்றிருந்தேன். அதில் மிக முக்கியமாக இந்த 27வது பிரிவு வர்த்தமான அறிவித்தல் இன்றி மற்றும் பாராளுமன்ற ஒழுங்கு பத்திரத்தில் உள்ளடக்காமல் நீதிமன்ற செயற்பாடுகளை தவிர்த்து அவசர சட்டமூலங்களை கொண்டு வரக்கூடிய ஏற்பாடுகள் இங்கே காணப்படுகின்றன. 15வது பிரிவிலே சட்டமூலம் ஒன்று வர்த்தமான அறிவித்தலின் பின்னர் பாராளுமன்ற ஒழுங்கு பத்திரத்தில் உள்ளடக்க இருந்த ஆக குறைந்த காலப்பகுதியை 14லிருந்து 7ஆக குறைக்கப்பட்டிருக்கிறது. இவை குறித்து நான் நிச்சயமாக என்னுடைய கருத்தை பதிவு செய்து கொள்ள விரும்புகின்றேன். கடந்த காலங்களிலே சில வர்த்தமானி அறிவித்தல்கள் வந்தது கூட தெரியாமல் பல்வேறு காணிகள் சுவீகரிக்கப்பட்டன. சில பிழையான சட்டங்கள் கொண்டு வரப்பட்டன. சிறுபான்மை ஏனைய சமூகங்கள் பாதிக்கப்பட்டன. எனவே தவிர்க்கப்பட்டதாக இந்த நாட்டிற்கு நன்மை பயக்கக்கூடியதாக இந்த நிறைவேற்று அதிகாரம் பயன்படுத்தப்பட வேண்டும் என்று வினயமாக கேட்டு என்னுடைய உரையை
முடிக்கின்றேன். What's the point of order?
I'm a newcomer to the parliament, so this is my question is to clarify. I didn't want to disturb the honorable member who spoke before me. You are while in the chair wearing no 20 banner on your mask. Now, I think that's the chair's neutrality is being disturbed by that. If you need, I think we can give you a mask which is neutral. Please,
my apologies, I'll turn it around.
Thank you, sir. Thank you.
But of course, it's my personal opinion that, you know. But as chair, I recognize it. Honorable C.B. Ratnayake.
Moolasaranaruda Karamantri Tumani.
Order, please. Moolasaranaruda C.B. Ratnayake.
Moolasaranaruda Inna Vilavedi. Kathakaran Labim Pilimandama Satsukwenwa. Kapattakin. Me Vyavastava Gena Kathakaran Kota. දිවංගත ගාමිණීසනායක මැතිතුමා අමතක කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. 78 ව්‍යවස්ථාවත් එක්ක 13 වෙනි බලය ලබා ගැනීම සඳහා කටයුතු කිරීමේදී ඒ වගේම ඒ අවස්ථාවේදී කටයුතු කරපු ආකාරය පිළිබඳව පැහැදිලි සටහනක් අපිට තියෙනවා. ඒ සටහන පිළිබඳව අපි කතා කරන්න ඉස්සෙල්ලා එදා එකට විරුද්ධ වුණු එකට එරෙහි වුණු ගාමිණී ජයසූරිය නම් කුසිකාරක ඇමැතිතුමා අද දේශපාලන ශේෂ්ත්‍රයේ කතා කතිකාවකටවත් එන්නේ නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. නමුත් රටට උචිත රටේ ගැළපෙන ආකාරයෙන් ක්‍රියාත්මක කරනකොට 6-5ක බලයක් ලැබුණු එවකට ඒ දේශපාලන දර්ශනය තුළ එදා තිබ්බේ ශ්‍රී ලංකා අදහස් පක්ෂ සහ සුළු පක්ෂවලට අවස්ථාවක් අවකාශයක් ලබා ගැනීමට ලබා නොදී දීර්ඝකාලීන සැලැස්මක් එක්ක රට අරමුණක් කරා ගෙනියන්න ලෙසින් කටයුතු කරපු ආකාරය පිළිබඳව තමයි එදා හුවා දක්වන්න පටන් ගත්තා. අපි ඒවට විරුද්ධ වුණා. ඒ විරුද්ධ වෙලා කටයුතු කරන වෙලාවේදී සමහර වෙලාවට මැතිවරණ වලට අපි තරඟ කරෙත් නැහැ. ඒ තරඟ නොකරවත් අපිට ඒ අවස්ථාවේදී අපේ පක්ෂයක් හැටියට අපි ඉස්සරහට යන්න ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් ඒ සඳහා කටයුතු කරපු ආකාරය අපි දන්නවා. එදා ඒ ඡන්දය පාවිච්චි කරනකොට ඒ සඳහා ඉදිරිපත් නොවුණු අනිත් පක්ෂවලට ඉදිරිපත් වුණු පක්ෂවල අයට අත්කක්කුල් කපලා ඒ වගේම කොන්නේ බුගාලා මේ වගේ කටයුතු කරපු අය ව්‍යවස්ථාවන් ගැන දැන් කතා කරන්න සූදානම් වෙන්නේ මහා අරුමකින් කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. රටට ගැළපෙන ව්‍යවස්ථාවක් අපි ගේන්න සූදානම් කරලා තියන්නේයි. ඒ අවශ්‍යතාවය ඉටු කළ යුතුයි. මේ රටේ 2,20,00,000 ජනතාව ජීවත් වෙන මේ රට තුළ ඡන්ද බල 157,000 තියෙන අයගෙන් බහුතරයකගේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ජනාධිපතිවරයා පත් වෙනවා. ජනාධිපතිතුමාට ඒ කාර්යභාරය කරන්න ඒ අවස්ථාව සලසා ගන්න 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය නොකර ඉස්සරහට යන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. රාජ්‍ය නොවන සංවිධානවලට ඕන එපාකම් විදියට කටයුතු කරන්න කටයුතු කරපු ආකාරය නිසාම ඒ පක්ෂය ඒ ආණ්ඩුව කොයි විදියට වැළලුණාද කියන එක අපි කියන්න ඕනේ. ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕනේ කරු මන්ත්‍රීතුමනි මම විශේෂයෙන් සඳහන් කරන්නේ පහුගිය කාලේ ඒ අරලියගහ මන්දිරයේදී ගත්තා වූ තීන්දුව තීරක නිසාම ඒ වගේම රාජ්‍ය සේවකයා රාජ්‍ය සේවයේ තීන්දුව ගන්න බැරි විදියට ඒ ආරක එපාරක වෙනස් කරමින් කටයුතු කරපු නිසාම ශාලාව වගේ අවතන්නුවන් අරණායක වගේ අවතන්නුවන් මීරියේ බැද්ද වගේ අවතන්නුවන්ට ඒ වගේම කුණු කන්ද කඩාන වැටෙනකොට අවතන්නුවන්ට කරන්න පුළුවන් කාර්යභාරයක් කරන්න ශනිකව දෙන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ ලැබුණේ නැත්තේ ඔවුන් ඒකාංග කාර්යයේදී ඔවුන්ගේ විස්රාම වැටපුවත් ඔවුන්ට ලැබෙන්නේ නැtei කියන හැඟීමත් එක්ක කටයුතු කරපු නිසා ඒ වගේ ඒ විදිහටම යන්න අපිට රටක් ඉස්සරහට යන්න පුළුවන් වෙයිද කියන එක බලන්න අපිට කතා කරන්න වෙන්නේ අපි සියලු දන් 225න් පැවතිලා යන්නේ මේ වෙලාවේදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මහජන ඡන්දේ මම 225 198ක් තේරිපත් වෙන්නේ මහජන ඡන්දේ මේ මහජන ඡන්දෙන් තේරිපත් වූ අපි ගන්ධනවල මිනිස්සු හැටියට ඔවුන්ට පානීය ජලයේ ප්‍රශ්න තියෙනවා මාර්ග පද්ධතිය ප්‍රශ්න තියෙනවා පාසලේ ප්‍රශ්න තියෙනවා සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා ඒ වගේම රෝහල් වල ප්‍රශ්න තියෙනවා මෙන්න මේ වගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දීමේදී එක්තරා විදියක හිරකිරීමක් රාජ්‍ය තුල නතර වෙලා තිනෝ එ නිසා රටට ආදරය කරන රටේම ජනතාවගේ ආදරය දිනාගත් ගරු අග්‍රාමාත්‍යතුමා මේ සඳහා තීන්දුවක් අරගෙන ඒ සඳහා කටයුතු කරන්න සූදානම් කරලා තිනෝ සතුමාට ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා ඒ නිසාම 19 වෙනි සංශෝධනය ඉවත් කරමින් ඉවත් කිරීම සඳහා 20 වෙනි සංශෝධනය ගෙනත් තිනෝ ඒ 20 වෙනි සංශෝධනයේදී අනපනත් ගැන කතා කරනවා අනපනත් ගැන කතා කරනකොට මේ සංශෝධනයේදී ඇතුල් කරලා තියෙන්නේ ජාතික ආරක්ෂාව ජාතික ආපදා කලමනාකරණය පිළිබඳව 50 විතරයි ගන්න පුළුවන් වෙන්නේ අනිත් ඒවා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියන එක. ඒ වගේම කොමිෂන් සභාවන් ගැන කතා කළා. කොමිෂන් සභාවන් වලට පත් කරපු අය ඔවුන්ට පක්ෂයක් තියෙනවා. ඒ පක්ෂය නිසාම කටයුතු කරනවා. ආකාරය පිළිබඳව හොඳ ආකාරව හොයාගන්න බලන්න ඕනේ. එනිසාම අපි දන්නවා විග්‍රහසර මන්ත්‍රීතුමාම එදා කතා කරපු ආකාරය පිළිබඳව එතුමා උසාවියේ මිනිසුරුවෙක් හැටියට කටයුතු කරා. ඒ වෙලාවේදී සමහර වෙලාවට දැන් එතුමා දකින්න දර්ශනයේ දර්ශනය තුළ මටනම් සැකයක් තියෙනවා එතුමා දීපු තීන්දුව වල යම් යම් ප්‍රශ්න තියෙනවාද කියලා. ඒ නිසා මේක බහුතරයක් ජනතාව සහ සුළුතරයක් ජනතාව අතර ප්‍රශ්නයක් නෙවෙයි සමස්ත රටේම සිංහල දමිළ මුස්ලිම් ජනතාව මේ රටේ මේ මාතෘභූමියේ ජීවත් වෙන්නේ. මේ මාතෘභූමිය තුළ ජීවත් වෙන මිනිසුන් නැටියට ඔවුන්ට අවස්ථාව සලසා දීම අපේ වගකීමක් වෙනවා. ඒ නිසා ඔවුන්ට අසාධාරණයක් අකටයුත්තක් වෙන්න නෙවෙයි බහුවාර්ගික දිස්ත්‍රික්කයක ඉන්න කෙනෙක් හැටියට මම විශේෂයෙන් ඒක දකිනවා. ඒ නිසා ඒ කාර්යභාරය කරන්න රටට ආදරය කරන මිනිසුන් හැටියට මිනිසා ජීවත් කිරීමේ වගකීමයි අපිට තියෙන්නේ. ඒ කාර්යභාරයයි අපිට කරන්න ඕනකම තියෙන්නේ. ඒ කාර්යභාරය කිරීම සඳහා ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීම සදා ක්‍රියාත්මක කරගෙන යන්න. නැත්නම් අවුරුදු 5න් 5ක් මේ කාර්යයේදී ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වෙනකොට අපේ ජාතික ප්‍රතිපත්තියක් තුල අපරට නැතිකම නිසාම සමහර වෙලාවට අපේ ආයතන අපේ ජනතාවට කරන්න තියෙන සේවය අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ වෙලාවේදී 19 සංශෝධනය ගෙනාවේ පෞද්ගලික අපේක්ෂාවක් නිසා. ඒ පෞද්ගලික අපේක්ෂාව වෙන මොකක්වත් නෙමෙයි. එදා ශ්‍රී ලංකාවේ දාස් පක්ෂයට ගොඩ එන්න බැරි වෙන විදියට ව්‍යවස්ථාව හැදුවා වගේම 19 වෙනි සංශෝධනය හදාගත්තේ රාජ්‍ය පක්ෂ වරුන්ට විරුද්ධවම ගත්තා වූ තීන්දුව නිසාමයි. ඒ ඇයි එච්චර බය වෙන්නේ? පුද්ගලයන්ට බය වෙන්න ඕනේ නැහැ. රටක් ගැන ඉදිරියක් ගැන හිතලා කටයුතු කරන්න අපිට අවශ්‍ය වෙනවා. ඒ කාර්යභාරය කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා මේ කාරණේදී අපි සියලු දෙනාම හරි දේ හරියට කරන්න වැරදි දේ වැරදි කියන්නත් අපි සූදානම් වෙනවා වගේම ඒ සඳහා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. එක තැනක ඉඳලා තීන්දු ගන්න උසාවියට එදා දින 52 ආණ්ඩුව බිහි කරගත්තම කොයි විදියට දඟලව්වේ කියන එක දන්නවා. ඒ වගේම මේ වෙලාවේදී කතානායකතුමා එදා හැසිරුනේ කොයි විදියටද කියලා අපි දන්නවා. ඒ තීන්දුව නිසාම අවසානයේ ඉදිරිපත් වුණ එක්සත් ජාතික පක්ෂයට එක මන්ත්‍රීවරයෙක් ජාතික ලැයිස්තුවේ
වෙලාව නම් හරි
ඒක ලැයිස්තුවේ. ඒ නිසා මම විශේෂයෙන් කතා කරන්න කියන්න ඕනේ මේ ව්‍යවස්ථාව රටේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා ගේන ව්‍යවස්ථාවක් ඇටියට ඒ සඳහා අපි සියලු දෙනාගේ සහයෝගය සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ සහයෝගය ලබා දිය යුතුයි. ලඝු කරන්න ඕනේ මෙයා එහාට යනවා අරයට යනවා කියන එක. බොහොම ස්තුතියි තමුන්නා.
බොහොම ස්තුතියි. කළු රාසමාණිකම් මන්ත්‍රීතුමා
Thank you. Honorable presiding officer, first of all I'd like to thank the leader of the opposition for facilitating 3 minutes for me to speak. I take great pleasure in speaking today. I think it's a very historic day today, a day where a new amendment to the Constitution is about to, I don't know if it's going to be passed or not yet, but I'd like to very briefly say very few things, to be honest, because I don't have enough time. This parliament has nearly four members who are under the age of 30, and most of the MPs who'd be voting today, I'm not too sure if how long their lives or their political careers would be for because of due to their age. So even with the 1978 Constitution, I feel that most of the people who voted for the Constitution or against the Constitution, I don't think they lived to see the repercussions, the adverse reactions of this Constitution may have brought to the country because due to their age. But today, as a member of Parliament at 30 years, we would be responsible for future generations. We'll be held responsible for future generations. All members in this House would be voting against or in favour of this this amendment would be held responsible by the future generations of this country. So, because I have very few minutes, I don't want to talk on any topic. But as a Sri Lankan, as a very young MP, I would like to ask this government. So this government, when most of the members spoke today, they all mentioned the fact that the new constitution will be brought, and this is only an amendment to this constitution. But I'd like to urge all the members of this parliament who are going to vote today to use the same techniques. So today, there are so many discussions we saw in the media that some parties may vote for this, some parties may not vote. But today I saw on press conferences, most parties that were opposing it are happy to vote for it today. So the same way that you have managed to get the consensus, අපි දන්නේ නැහැ කොයි ආකාරයෙන්ද සමහර පක්ෂ සමහර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය මේ 20 වෙනි සංශෝධනය ගන්න සම්මත කරගන්න අද ලබා ගත්තේ කියලා ඒ ආකාරයෙම ඒ විදිහටම භාවිතා කරලා අලුත් ව්‍යවස්ථාවක් මේ රට ගේන අවස්ථාවේදී අනිවාර්යෙන් ඒ ක්‍රියාමාර්ගම අරගෙන ඒ 20 වෙනි සංශෝධනය සම්මත කරගත්තොත් එහෙම ඒ සංශෝධනය කරගන්න භාවිතා කරන ඒ ක්‍රමවේදයෙන් භාවිතා කරලා අලුත් ව්‍යවස්ථාවක් සංශෝධනය අලුත් ව්‍යවස්ථාවක් ගේන්න කියලා මම මේ 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 සභාවෙන් ඉල්ලා සිටිනවා මොකද ඊට පස්සේ කියන්න හොඳ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු මේකට කැමති නැහැ වියත්මගෙන් ආපු මන්ත්‍රීවරු මේකට කැමති නැහැ නැත්නම් විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ පක්ෂේ මන්ත්‍රීවරු මේකට කැමති නැහැ කියලා කියන්නේ නැතුව අලුත් ව්‍යවස්ථාවක් ගේන අවස්ථාවෙත් හැම මන්ත්‍රී කෙනෙක්ගේම සහයෝගය මේ 20 වෙනි සංශෝධනයට ගන්නවා ගත්තා වගේම
honorable member time is up your time is up
ඔව් අරගෙන කියනවා වගේම 20 වෙනි සංශෝධනය අද සම්මත කරගත්තොත් ඒ ක්‍රම වේදයෙන් භාවිතා කරලා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් සංශෝධනයක් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් ගේන්න කියලා මම ඉල්ලා සිටිනවා ඒ වගේම තමයි මට මේ ලැබිලා තියෙන මේ සුළු වේලාව නිසා මම කියන්න කැමති මේ 20 වෙනි සංශෝධනය හරි මේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හරි අපේ රටේ තියෙන පතු පරම්පරාවට තමයි මේක බලපාන්නේ කියන එකත් කියන්න ඕනේ මොකද ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි හැමෝම මේ රටේ ඉදිරියට යනවා අපි අවුරුදු ගාණක් තව ජීවත් වෙන්න තියෙනවා මට නම් දෙවියෝ කැමති නම් මට අවුරුදු ගාණක් ජීවත් වෙන්න පුළුවන් ඒක නිසා මම මේ පතු පරම්පරාවලට මට උත්තර කියන්න ඕනේ ඒක නිසා මේ සංශෝධනය ගේන සහයෝගය දෙන හැමෝම අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් සහයෝගය දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා thank you
Honorable Dilan Pereira.
Karu Mulasun Sabhapatumani Ada Apime Dahanamini Sansodhane Ahosi Karala Evaru Visimini Sansodhane Gena Velave Boho Udaviya Adu Udaye Indala Iye Davasamath Katha Karapu Boho Udaviya Dahanamini Sansodhane සියයට 100ක්ම හරිය කියලා කිව්වේ නැහැ. හැම කෙනාම කිව්වේ 19 වෙනි සංශෝධනයේ අඩුපාඩුකම් තියෙනවා. සමහර අය කිව්වා අඩුවෙන් තියෙනවා සමහර අය වැඩියෙන් තියෙනවා. ඒ 19 වෙනි සංශෝධනයේ තියෙන අඩුපාඩුකම් හදාගන්න ඕනේ කියන කාරණය තමයි සියයට 100ක්ම කතා කරපු දුවේ කවුරුත් 19 සියයටම හරිය කියලා කියපු කෙනෙක් මේ සභාවෙම හිටියේ නැහැ. ඒ නිසා මේ විවාදයේ පුරම අපි දැක්කේ 19 වෙනි සංශෝධනය එක් අපිට ආයිසරට යන්න බෑ ඒක හදා ගන්න ඕනේ මේක හදා ගැනීමේ ක්‍රමවේදයේදී තමයි ප්‍රශ්නයක් මතුවෙලා තිබෙන්නේ ආණ්ඩුවෙන් අපි හිතනවා ඒක හදා ගැනීමේ ක්‍රමවේදයේ මූලික පියවර විය යුත්තේ 19 වෙනි සංශෝධනය අයින් කරලා ඒකට 20 වෙනි සංශෝධනය ගෙනල්ලා එතන ඉඳලා ප්‍රවේශයක් හදා ගන්න ඕනේ කියලා අලුතෙන්ම තුන්වෙනි දණ්ඩන ව්‍යවස්ථාව හදාගන්න. විරුද්ධ පක්ෂ සමහර අය හිතනවා නෑ එහෙම නෙමෙයි කෙලින්ම අර වැඩේ කරන්න ඕනේ කියලා. ඔතන තමයි ගැටලුවක් වෙලා තිබෙන්නේ. හැබැයි මේ 20 වෙනි සංශෝධනය හරහා 19 වෙනි සංශෝධනය අපි අහෝසි කරේ නැති වුණත් 10 වෙනි සංශෝධනයක මීට වඩා ඉස්සරහට යන්න බෑ. ඇයි මම එහෙම කියන්නේ? 19 වෙනි සංශෝධනයේ යටතේ අර ස්වාධීන කොමිෂන් සභාව පත් කරන්නා වූ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ 10 දෙනාගෙන් 5 දෙනෙක් පත් කරන්නේ අගමැතිතුමා සහ විපක්ෂ නායකයෝ එකගත්තේ. ඒ 5 දෙනා පත් කරායින් පස්සේ නම් කරායින් පස්සේ ජනාධිපතිතුමා නම් කරේ නැත්නම් සුමානදක තුලදී ඒ 5 දෙනා ඔටොමැටික් පත් වෙනවා. හැබැයි ඒ 5 දෙනා පත් නොකළොත් වෙන්නේ මොකද්ද කියලා කියලා නැහැ. එනිසා 19 වෙනි සංශෝධනය තුල එදා හිටපු අගමැතිතුමා සහ විපක්ෂ නායකතුමාට එකතු වෙලා 5 දෙනෙක් නම් කරලා ඒගොල්ලන්ට ඕන විදියට සභාව හදාගන්න පුළුවන්කම තිබුණාට ජනතාවගේ ඡන්දයෙන් ජන වරමකින් පත්වෙච්ච අලුත් ජනාධිපතිතුමා සහ එතුමාට 3/2 බලයක් දුන්නු පාර්ලිමේන්තුවට අගමැතිතුමා සහ විපක්ෂ නායකතුමා අතර එකතුකට 5 දෙනෙක් පත් කරගන්න වෙන්නේ නැහැ. එතකොට ව්‍යවස්ථාදායක සභාව නොන් ස්ටාර්ටර් එකක්. එහෙනම් කොහොමදත් 19 වෙනි සංශෝධනයේ එක්ක මිනිහට යන්න බෑ. අලුත් ව්‍යවස්ථාවක් හදනතුරු මිනිහට යන්න බෑ. ඒ නිසා 20 වෙනි සංශෝධනයේ හරහා ව්‍යවස්ථාදායක සභාව කියන කෑල්ල අයින් කරගන්න ඕන. ඒක තමයි මේ විශේෂ සංශෝධනයේ මූලිකව කරන්නේ. ව්‍යවස්ථාදායක සභාව කියන කෑල්ල අයින් කරගන්නවා පාර්ලිමේන්තු සභාව කියන එක යොදලා. තව පාර්ලිමේන්තු සභාව කියන යොදන මොකද අපි යොදන්නේ ඇයි? අර ව්‍යවස්ථාදායක සභාව කියන එකේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවනත් සිටියා. දැන් මේකට අඳුසානක් මැතිතුමාද අලංකාර දාලා කිව්වේ ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තුවෙන් බලය දුන්නයි කියලා. හැබැයි අපි ඒ වෙලාවේ බලය දීලා තියන්නේ ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොනාට් එක්ක. දැන් අපි බලය දෙන්නේ පාර්ලිමේන්තු මේ හදන මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණයි. ඒ කියන්නේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන අවුරුදු 5න් පවර ජනතාව ඉස්සරහට ගිහිල්ලා තමන් කරපු දේ හරිද වැරදිද කියන්න අහන්න පුළුවන්. ජනතාවට ඒකට තීන්දුව ගන්න පුළුවන්. 5 දෙනෙක් විතරයි දැන් මේ සභාවට පත් වෙන්නේ. ඒ නිසා දැන් තමයි නිවැරදි ආකාරයටම ව්‍යවස්ථාදායකයේ හැටියට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ටම හිමි බලතල ඒ හරහා ලැබෙන්නේ. ව්‍යවස්ථාදායක සභාවේ පාර්ලිමේන්තුවවත් නියෝජනය නොකරන කිසිම දවසක ඡන්දයක් ඉල්ලන්න ඉස්සරහ යන්නේ නැති කට්ටියපත් කර තමයි මේ අර්බුදය මුල හදාගත්තේ. ඒ හින්දා අලුත් 3 වෙනි ගණ්ඩට ව්‍යවස්ථාවක් හදන්න යන්න ආණ්ඩුකම ව්‍යවස්ථා 19 වෙනි සංශෝධනයේ යටතේ ආපු මේ ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය ව්‍යවස්ථා මණ්ඩලය කියන කැලේ අයින් කරගත යුතුම වෙනවා. මේක නොන් ස්ටාර්ටර් එකක්. ඉතින් ඒ නිසා 20 වෙනි සංශෝධනයේ හරහා මුලින්ම අපි දෙක කළා තිබෙනවා. ඊළඟට කට්ටිය තර්ක කරා මේ හරහා තනි පුද්ගලයෙක්ට බලය දෙනවා කියලා. දැන් අපේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 19 තියෙනවා, 21 තියෙනවා, 10 ඉස්සලක් තියෙනවා. 4 වෙනි වගන්තිය ආවගන්තිය රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කරුගෙන් ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය. එතන මේ ව්‍යවස්ථාවේම තියෙනවා විධායක බලය ක්‍රියාත්මක කරන්න ඕනේ ජනතාවගේ ඡත්තෙන් පත්වෙන පුද්ගලයෙක් කියලා. දැන් පස්සේ මතුනේ කොහොමද? ප්‍රශ්නේ මතුනේ ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන විධායකයෙක්ට පත් කරන කෙනා ජනතාවගේ ඡන්දයෙන් පත් කරලා 19 වෙනි සංශෝධනයේ මේ තියෙන එක නෙමෙයි ඔරිජිනල් පිටපතේ මොකද කරන්න ගියේ? රටේම ජනතාවගේ ඡන්දයෙන් පත් වෙන කෙනා වෙනුවට ඒ මුළු බලතලම අරගෙන තවත් කොළඹ දිස්ත්‍රික්කයෙන් විතරක් ඡන්දයට ඉල්ලපු ඒ කාලේ හිටපු අගමැතිවරයාට සම්පූර්ණයෙන්ම බලතල දෙන්න තමයි මුලින්ම 19 වෙනි සංශෝධනයේ ගෙනාවේ. එතකොට තනි පුද්ගලයෙක්ගෙන් තවත් තනි පුද්ගලයෙකුට දෙන්න තමයි සංශෝධනය ගෙනාවේ. එක්කෙනෙක් ජනතාවගේ ඍජුව ඡන්දයෙන් පත්වෙච්ච කෙනා රටේම අනෙක් කෙනා එක දිස්ත්‍රික්කයෙන් පමණක් පත්වෙච්ච කෙනා. හැබැයි ශ්‍රේෂ්ඨ අධිකරණය මැදිහත් වෙලා කොහෙ නැහැ. එහෙම පිටින්ම ගලවලා ඒ දික දෙන්න බෑ. මොකද එයා පත්වලා
තියෙන
ජනතා ඡන්දයෙන් කියලා. එතකොට තමයි මේ වර්තමාන 19 වෙනි සංශෝධනය ආවේ. දැන් මේ වර්තමාන 19 වෙනි සංශෝධනයෙන් සභාපතිතුමනි අදුතරමේ අර දිස්ත්‍රික්කයෙන් පත්වලා ඉන්න අගමැතිතුමාටවත් බලය එන්නේ නැහැ. අර ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුවෙන් පස්සේ උනේ අගමැතිතුමාගේ සම්පූර්ණයෙන්ම
Order please. Honorable speaker to the chair. Order please.
කතානායකතුමනි මම කියකි හිටියේ 19 වෙනි සංශෝධනයේ ඔරිජිනල් පිටපතෙන් උත්සාහ කරේ රටේම ජනතාවගේ ඡන්දයෙන් පත්වච්ච විධායක ජනාධිපතියට පත්වච්ච කෙනාගේ බලය කොළඹ දිස්ත්‍රික්කයෙන් පත්වච්ච කෙනෙක්ට මාරු කරන්න හොරපාරේ ශ්‍රේෂ්ඨ අධිකරණයක නවත්තුවා මොකද උනේ අර කොළඹ දිස්ත්‍රික්කයෙන්වත් ඡන්දය ලැබු නැති ව්‍යස්තදායක මණ්ඩලයේ ව්‍යස්තදායක සභාවර තමයි බලය මාරු වුණේ. දැන් කවුරු හරි තර්ක කරනවා නම් මේ 19 වෙනි සංශෝධන අපි කරන්නේ මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැතිතුමා හැටියට බලය කප්පාදු කිරීමගේ ඒක වැරදි. අවසානයේ ඔරිජිනල් 19 ශ්‍රේෂ්ඨාධිකරණය නිවැරදි කරා පස්සේ ප්‍රැක්ටිකලි මහ පොළොවේ සිද්ධ වුණේ අඩුතරමේ අගමැතිතුමාටවත් බලය මාරු වෙච්ච එක නෙවෙයි. අගමැතිතුමාට දැන් තිබ බලයේ කොටසක් ව්‍යස්තදායක මණ්ඩලයට ගියා. එතකොට කිසිම විදියකින් ජනතාව විදියට ගිය නැති ඡන්දයක් ඉල්ලපු නැති රාජ්‍ය නොවන සංවිධානවල පදේට නටන නැට්ටුවන් කීප දෙනෙක් යටට අර විධායක ජනාධිපතිතුමාට ජනතාව ඡන්දයෙන් දුන්නු බලය මාරු වුණා. ඒකයි මේ වෙන්නේ අද. අඩු ගානේ මට තර්ක කරන්න පුළුවන් කෙනෙක්ට අගමැතිතුමාට බලය එන එක වැරදි. හැබැයි අගමැතිතුමා අඩු ගානේ කොළඹ දිස්ත්‍රික්කයෙන් හරි ඒක දිස්ත්‍රික්කයෙන් හරි ඡන්දය ඉල්ලලා නැවේ තියෙන්නේ. 19 වෙනි සංශෝධනයේ ඔරිජිනල් එකේ බලාපොරොත්තු වුණේ අගමැතිතුමා බලෙන් ජනාධිපතිතුමාගේ බලය පිප්පකට ගහන්න. හැබැයි ඒ පිප්පක් ගහලා නැත්නම් ශ්‍රේෂ්ඨ අධිකරණ උනේ පැත්තක ඉඳපු NGO කාරක එක්ක ඉන්න ව්‍යස්තදායක සභාවකට ඒ බලය පිප්පකට ගහන්න පුළුවන්කම ලැබුණා. දැන් මේ කරන්නේ අපි අන්න ඒ විධායක බලය ජනතාව දුන්නු විධායක බලය ජනාධිපතිතුමාගෙන් ව්‍යස්තදායක සභාවකට මාරු වුණා. ඒක නැවත ජනතාව කිව්ව විදිහටම ජනාධිපතිතුමා ආරම්භ දෙන්නේ. දැන් ජනතාවගේ ඡන්දයෙන් ඍජුවපත් වෙච්ච කෙනාට විධායක බලය දෙන එකද හොඳ? එහෙම නැත්නම් කිසිම ඡන්දයකට ඉදිරිපත් වෙලා නැති රාජ්‍ය නොවන සංවිධානවල කීප දෙනෙක් ඉන්නා වූ සභාවකට විධායක බල දෙන එකද හොඳ? මුළු රටේම ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච කෙනාට දෙන එකනේ හොඳ. එහෙන් බැලුවම දෙකෙන් ඒ නිසා 19 වෙනි සංශෝධනයෙන් මතුවෙච්ච ඒ දේශපාලන ප්‍රශ්නය ඒ දේශපාලන උගුලෙන් ගැලවෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි පළමු පියවරක් හැටියට ව්‍යස්තදායක සභාව කියන එක අයින් කරලා ඒ වෙනුවට මේ පාර්ලිමේන්තු සභාව පත් කරලා දැන් ස්වාධීන කොමිෂන් සභාව ටිකට පත් කිරීම ටික කරලා ජනතාවගේ ඍජුව ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච ජනාධිපතිතුමාට ඒ බලය ලැබලා දීලා ඊට පස්සේ අලුතෙන් පත්වෙන අලුතෙන් හදන ව්‍යස්තාවට අපි ඔක්කොම එකතු වෙලා සාකච්ඡා කරලා වැඩ කටයුතු කරන එක. එහෙම කළොත් පමණයි අපට නිවැරදිව 19 වෙනි සංශෝධනයේ මේ උගලෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. ඒ අලුතෙන් ව්‍යස්තව හදනකොට
ගරු අමතම ඔබ දැන් කාලය අවසානයි.
ගරු කතානායකතුමනි ගරු ජොන්සන් ෆර්නැන්ඩෝ ප්‍රධාන සංවිධායකතුමාගේ වෙලාව විනාඩි 5ක් මම ලබා ගන්නවා.
Yes please. Yes. ෆොන්සේකා මන්තිම.
කරුණාකරලා තමුන්නාසෙලා මේ අන්තිම කොටස යන්නේ. අහන් ඉන්න පුළුවන් එකෙක් දාන්න එපා. මොකෙක්ද අර දැම්මේ?
ඒ ෆොන්සේකා වෙල් විධානේ තුමාට කොහොමද මට හැමදාම ආපිට වෙල් විධානේ තමයි මම කල් දෙකට පිට නිසා මෙන්න මේව තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වැරදි. වෙල් විධානයට මං කියන දේ තේරෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා වෙල් විධානයේ කමේ ෆීල්ඩ් මාෂල් කමේ වෙනස අපි දන්නවා. හැබැයි එතුමාට ඒක තේරෙන්නේ නැහැ. මං ඒකට කනගාටුයි. ගරු ජොන්සන් ෆර්නෑන්ඩෝ සංවිධායක දඬු වැඩි පහක් මට ලැබෙනවා. කවුද ඔබතුමාද? කලවැද්දා? ගරු කතානායකතුමනි, මගේ ගෙදර සීලෙම ඉන්න කලවැද්දලා අපහාස කරන්න එපා. ඌ ඊට වඩා හොඳයි. ඒ නිසා ගරු කතානායකතුමනි, මම කියන්නේ ඒ නිසා දැන් කල යුතු වන්නේ අර 19 වෙනි සංශෝධනයේ උගලෙන් ගැලවෙන්න. 19 වෙනි සංශෝධනය තුල ආපු අර ව්‍යවස්ථාදායක සභාව කියන කැලල අයින් කරලා පාර්ලිමේන්තු සභාවපත් කරලා ඒ කාර්යය කරන්නේ. දෙවෙනි කාරණේ. දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා පුරවැසිභාවය සම්බන්ධයෙන් අපි ඉදිරියේදීත් ඒ පිළිබඳව අලුතෙන් ව්‍යවස්ථාවක් හදනකොට යම් යම් මාකර වෙනස්කම් කරනවා කියලා දැන් පොරොන්දුවක් තිබෙනවා. ඒ කරනකොට හැබැයි එහෙනම් ලංකාවේ වර්තමාන දැනට තියෙන ව්‍යවස්ථාවේ පස්වන පරිච්ඡේදයේ 26 1 2 3 කියන වගන්ති ගැන තවදැන යොමු කරන්න වෙයි. දැනට තියෙන 26 වෙනි වගන්තියේ 1 2 3 අනුව ලංකාවේ පුරවැසියෙක් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් උත්පත්තියෙන්, එකක් ලියාපදිංචියෙන්. By descent, by registration. ඒ දෙදෙනාටම මේ 29 වගන්තියේ 1 2 3 අනුව දෙදෙනාම ලංකාවේ පුරවැසියෝ, දෙදෙනාගෙන් දෙදෙනාටම සමානව සැලකිය යුතුමයි. අපි එහෙම කියලා ඊට පස්සේ කියනවා නෑ ඡන්දේ දාන්න පුළුවන්, ඡන්දේ ඉල්ලන්න බෑ කියලා. හැබැයි කතානායකතුමනි, ලංකාවේ මේ 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 අන්තිම ජනාධිපතිවරණේ නෙමෙයි, ඊට ඉස්සෙල්ලම ජනාධිපතිවරණේදී නම් ඡන්දේවත් නැති කෙනෙක් ජනාධිපති ගමන ඉල්ලලා එයා වටේ ඡන්ද දුන කට්ටිය ගිහිල්ලා මේ ගියපාර එක නෙමෙයි 2010 ජනාධිපතිවරණේදී මේ රටේ ඡන්දේවත් නැති එකෙක් 2010 ඇත්තේ මන් නම් කිව්වනේ.
ඔව් මන්ත්‍රීතුමා කියන්න.
මුන්නාසේ දන්නේ නැහැ ව්‍යවස්ථාව. ව්‍යවස්ථාව අනුව මේ රටේ ජනාධිපති වෙන්නට ඉල්ලන්න ඡන්දේ තියෙන්න ඕනේ නැහැ. මෝඩෙක් වගේ කෑ ගහන්න එපා.
හරි.
නේද? දැන් කතා කරන්න තුමනි. මම එයා ඔප්පිය දාගත්තා. දැන් බලන්න. මෙන්න මේ රටේ ඡන්දේවත් තියෙන්න ඕනේ නැහැ. ඡන්දේ ඉල්ලන්න කියලා. මිනිසුන්ට මට ඡන්දේ තියෙනවා කියලා බොරු කියලා.
මන්ත්‍රීතුමා දැන් අවසන් කරන්න.
ඉල්ලලා
දැන් අවසන් කරන්න.
දැන් කියනවා විත්තපුර වශයෙන් ඉල්ලන්න බෑ
කියලා. දැන් අවසන් කරන්න.
අවසන් කරනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, මෙන්න මේ වගේ ප්‍රෝඩාකාරී බොරුවක් තමයි ඔය කලවැද්දා මන්ත්‍රීතුමා ඇතුළු සමහර අය කරේ. සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන් යම් ආකාරයේ
ඔබතුමා දැන් නැතර කරන්නේ.
මම නම කිව්වේ නැහැ. මම නම කිව්වේ නැහැ. තොප්පිය දාගෙන.
ඔබතුමා. ඔබතුමා කාලය අවසානයි.
මම අවසාන කරනවා. අවසාන වශයෙන් ඉල්ලීම කරන්න ඕනේ මගේ දමිළ භාෂාව කතා කරන මගේ හිතවත් මන්ත්‍රීතුමාලට. පහුගිය කාලෙත් අපි විශාල උත්සාහයක් ගත්තා 3-2 බලයක් ත්‍යාගෙන දමිළ භාෂාව කතා කරන ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ගෙන ආකාර ව්‍යවස්ථාවක් ගේන්න. නමුත් ඒ වෙලාවේ
හරි
තමුන්නාස්සලාගේ ජනතාව නියෝජන සමහර උදවිය
නිලන් ප්‍රවන්තමාගේ
කතා කරන ප්‍රශ්න පත්‍ර කර දාලා
අන්තිමා ඉවරයි කාලය
ඒක ගියා එන්නේ කරගන්න බැරි වුණා. ඒ නිසා
දැන් බොහොම ස්තුති නසීර් අහමඩ් කරු
මන්ත්‍රීතුමා අපි කටුතර ගුණ බර බොහොම ස්තුති.
Honorable Speaker, first of all let me thank you for giving me this opportunity. Although I have asked from the opposition leader's house to give me a time, but that was denied. I wish to preface my speech with a word of thanks to my leader, Honorable Rauf Hakim, for giving all our members representing Sri Lanka Muslim Congress freedom to express their views on the 20th Amendment Bill independently. Forget about it. What I am going to tell this August Assembly today on the bill under reference is based 100% on what I saw and heard, experienced and witnessed over the period of last 4 decades. Architect of the 78 Constitution, led by late Honorable J.R. Jayawardena, thought that a strong executive presidential was the answer to many woes country was facing at that time. Proving their predictions, the executive system delivered very well, achieving high level of economic growth, implementing development projects of unprecedented magnitude, and strong governments up until 2015, beginning with Mahavali development project and many BOI projects during Honorable late J.R. Jayawardena's time. Continued with Honorable late Ranasinghe Premadasa, Honorable Chandrika Bandaranaike Kumaratunga, and many projects, expressways and port city development project during Prime Minister Honorable Mahinda Rajapaksa's tenure, ending January 2015. We also witnessed the consequences of amendments brought in 2015
Honorable Member,
to limit the powers of the executive
up,
president.
Please wind up.
National security collapsed to its lowest, as we now see the preceding investigation over Easter Sunday attacks. That is no problem. Presidential provincial system, provincial council count the very una. Provincial council system current very una. Provincial council system Ogulanda current very una. National system Easter Sunday attacks. Ogulam blame the entire Muslim community, which is absolutely wrong. That you'll have destroyed the whole economy. For the last
please
5 years,
up,
you could not even run the provincial election.
Please wind up,
you destroyed the local authority system. That is just 5 years. You destroyed the entire country. The economy has gone down
please
to the broad level. Proved Muslims in this country as terrorists. What have you done?
Now, Honorable,
you couldn't work. President could
Honorable
not work.
Arin Fernando.
Prime Minister could not work.
Honorable Arin Fernando.
Absurd. There must be an executive system. I strongly believe Honorable, his
please. Now wind up, please. Honorable Arin Fernando. Honorable Arin Fernando, please wind up, Mr. Nasir Ahmed.
ගරු කථානායකතුමනි මම හිතනවා මේ අද පාර්ලිමේන්තුවේ නේද යා කතාව ඉවරයි ගරු කථානායකතුමනි අද ඉතිහාසයේ මේ පාර්ලිමේන්තුව තුල ඉතාමත්ම ලස්සන සිද්ධියක් පේන්න දිනවා සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියලා ආපු ආණ්ඩුව Muslim manusyakta. Ek ena bhi sadhu reno. Karu gata anaya ke dumani. Me vissa sansodhan ek ena ekak kiya nere honi. Me vissa sansodhan e dakin na diya na mooli ka madhe tamai. Balaya pili bandhu diya na tanna. Balaya tani mini ette balaya denna diya na tanna. Me okkoma adha vahallu baudu patta lai varai karu gata anaya ke dumani. Me prasa tula.
Order, please. Katakarana denne manthi tumata.
Garu kathanayaka thumani. Mama puduma wenne naha me parliamentuwe me hasirima gana. Ada me welawa wenakota garu kathanayaka thumani. Me මේ සංවර මේ වියත් පාර්ලිමේන්තුවේ වියත් ඇසිරීම මම ඔබ ඔබතුමාගේ අවධානය එකක් ගේනවා කර කතා නැයි තුමනි බුදුරජාණන් වහන්සේත් මේම ප්‍රකාශයක් කළා ඒකෙන්ම පටන් ගමු කොහොතිබි කියවලා පමණින් මා හෝ කවුරුත් හෝ කී පමණින් කිසිවක් විශ්වාස නොකරන්න ඒ ඔබේම නුවණින් සා අවබෝධයෙන් පසක් වන්නේ නම් පමණක් විශ්වාස කරන්න කියලා. දරු කතානායකතුමනි බුදුරජාණන් වහන්සේ ගැන කතා කරත් ගානක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කරත් ගානක් නැහැ. එක්කෙනෙක් එකම කෙනයි කතා කරන්න ඕනේ රාජපක්ෂලා කතා කරොත් වැඳගෙන යන්න කැමති කඩදායමක් තමයි මේ. දරු කතානායකතුමනි මට ඔබතුමාට පුංචි කතන්දරයක් කියන්නට ඕනේ. එක රජතුමෙක් අන්දරේගේ කතාව. රජතුමයි අන්දරෙයි දවසක් පාරේ ඉඳන් යනකොට රජතුමා වෙන්නවලු අන්දරේට බලපන් මෙන්න හොඳ වම්බොට්ටු පාත්තියක් තියෙනවා කියලා. ඒ රජතුමා කිව්වලු අන්දරඹ මොකද හිතන්නේ කියලා. රජතුමනි මේක හොඳ කෑමක් වම්බොටි හරු ගුණයි කිව්වලු. ඊට පස්සේ සතියකින් පස්සේ ආයෙත් අන්දරේ රජතුමයි ඇවිදන් යනකොට හැවවලු කර කතා නැතිමනි අන්දරේ මේ වම්බොටු හරි නෑ අගුණයි නේද කියලා. ඔව් අපේ රජතුමනි අපි හරි ජරා කෑමක් තමයි කියලා. ඒතර රජතුමා ඇහුවලු ආයකෝ දැන් සතියකට ඉස්සෙල්ලා උඹ කිව්වා නේද මේක හොඳයි කියලා. දැන් කොහොමද උඹට මේක නරක වෙන්නේ කියලා. අන්දරේ කිව්වලු මම වැඩ කරන්නේ රජතුමාට මිසක් අන්දරේට නෙමෙයි කියලා. ඒ කියන්නේ එදත් අන්දරේලා හිටියා අදත් අන්දරේලා ඉන්නවා. මෙන්න අන්දරේලා පාතුරෙන් දෙකක් මේ පාර්ලිමේන්තුවේ අන්දරේලා ටිකක් ඉන්නවා කියන එක මතක තියාගන්න. ගරු කතානායකතුමනි මොකටද මේ බලය ඉල්ලන්නේ? රජතුමනි මොකටද බලය ඉල්ලන්නේ? කතානායකතුමනි බලය ඉල්ලන්නේ මැරකමයි හොරකමයි මේ වගේ වම්බොට්ටු ටිකකුයි ආරක්ෂා කරන්න තමයි ඔය බලය ඉල්ලන්නේ මගේ කතානායකතුමනි. දරු කතානායකතුමනි මේ රටේ ජනාධිපති විධායක ජනාධිපති කවුද? විධායක ජනාධිපති ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. මේ රටේ පාර්ලිමේන්තුවේ අගමැති කවුද? මහින්ද රාජපක්ෂ මහත්තයා. එතකොට පාර්ලිමේන්තුවක් තියෙනවා විධායක ජනාධිපතිකමක් තියෙනවා මොන බම්බුවකටද මේ තුනෙන් දෙකක් ඉල්ලගෙන 20ක් ඉල්ලන්නේ? ගරු කතානායකතුමනි වැඩ කරන්න ඕන මිනිහට ඔය බලය ඔහොම නැහැ. ඔය තියන්නේ දවසක ආණ්ඩුව පෙරළුණාම හිරේ යන්නේ නැති වෙන්න හොයාගන්න පාරක් හදාගන්න. ගරු කතානායකතුමනි මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔබතුමාලගේ ඇසිරීම එතුමටත් පේනවා. ගෝඨාභය මහත්තයා ඇහෙන්න මම මේක කියන්නේ සර් අවුරුද්දක් ගිහිල්ලා දැන් කාලේ හරි සර් ෆේල්. ඒකට හේතුව කියන්නම් සංවරව අහගන්න. ඔබතුමාලා සංවරව අහගන්න. ගරු කතානායකතුමනි මේ රටේ මිනිසුන්ට මේ මොහොත වෙනකොට කන්න නැහැ. මේ මොහොත වෙනකොට රුපියල් 5000 දෙන්නේ නැහැ. ගරු කතානායකතුමනි අපි දැක්කා ගරු කතානායකතුමනි
ඔබතුමා කාලේ ඉවරයි ඉක්මන් කරන්න.
එන්න
කාලේ ඉවරයි.
අලිවරණි දැන් නෑ කරුණානේ.
ඔබතුමා.
තාම විනාඩි 10ක්
තියෙනවා.
අලිවර. යාළුවා දින ගරු කතානායකතුමනි ඒ නිසා මතක තියාගන්න මේ රටේ අපි දැක්කා ඊයේ පෙරේද මහා සිංහනාද දාපු මිනිහෙක් දිත්තපුරේසි බාහේ ආවොත් අපි නෑ කිව්වා බෙල්ල කපනවා කිව්වා. අනේ ගරු කතානායකතුමනි ලැජ්ජාවේ තරම අද ඊට පස්සේ ඒ කතාව වෙනස් කරා. මම දැක්කා අර වීරවංශ මහත්තයා අපගේ හොඳ මිත්‍රයා. මං කිව්වා එතුමාට මං සර් කියන්න කැමති. එතුමා ගත්ත ස්ථාවරය හොඳයි කියලා. හැබැයි එතුමා ස්ථාවරයේ අන්තිමට මං දන්නේ කාගෙන්ද කනහරා පාරක් ආවයි කියලා මේ හැමතැනම යනවා. ඒකෙන් පස්සේ වෙනස් වුණාද දන්නේ නැහැ කියලා මට පොඩි කනගාටුවක් තියෙනවා. මම ඔබතුමාට කැමති නිසා මේ කියන්නේ. ගරු කතානායකතුමනි මිනිසුන්ගේ ප්‍රතිපත්තිය තියෙනවනේ දේශපාලනය තුළ. 14 ඡන්ද දීලා 18 ඡන්ද දීලා 19 ඡන්ද දීලා 20 ඡන්ද දීලා ලැජ්ජයි තුච්චයි. ගරු කතානායකතුමනි දේශපාලනේ ප්‍රතිපත්තියක් තියෙනවනේ. පළවෙනි දේ ප්‍රතිපත්තියක්. ගරු කතානායකතුමනි 19 ගැන කතා කරනවා. 19 ෆේල් නැහැ. 19ට නායකත්වය දීපු දෙන්න ෆේල්. කවුද ෆේල්? කවුද ෆේල්? රනිල් වික්‍රමසිංහ මැතිතුමයි, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි ෆේල් උනේ. ප්‍රතිපත්ති ජරුකම තනි මිනිහෙක් බලයක් ගන්නවට වඩා තනි මිනිහ බලයක් ගන්නවට වඩා ඒ බලය විමධ්‍ය වෙන්න ඕනේ.
ඔව්. මැතිතුමා.
සර් ගරු කතානායකතුමනි, අධිකරණ ඇමතිතුමාට උත්තර දෙන්න තියෙනවා. දැන් විපක්ෂයේ කාලය ඉවරයි. දැන් නඩි ගන්න. එතුමාට මේ උත්තර දෙන්න යමේ තියෙන ඔක්කොම නෝ. මේක හරි අසාධාරණයි. මේක හරි අසාධාරණයි. මේක හරි අසාධාරණ. මේ අපේ වෙලාව. මේ අපේ වෙලාව.
එතුමා ඉවර කරලා.
අසාධාරණයි. මෙහෙම ඉඳ දෙන්න බෑ. කැලෑ නීතිය ක්‍රියාත්මක වෙන්න දෙන්න බෑ. කැලෑ නීතිය ක්‍රියාත්මක වෙන්න දෙන්න බෑ. පාර්ලිමේන්තුව ඇතුලේ. මේ කරුජාසිරි නේද කතානායක. කරුජාසිරි කාලේක වෙනන්න පුළුවන්. දැන් කරුගේ කාලේ ගිහිල්ලා. ඒ කරුජාසිරි කාලේ.
මෙන්න ප්‍රජාතන්ත්‍රවාදයේ පැහැදිලි අරුත. මේ පේනෝ ප්‍රජාතන්ත්‍රවාදය විපක්ෂයේ අවසාන කතාව නවත්තන්නලු. විපක්ෂයේ කතාව නවත්තන්නලු. මේ අදින් පස්සේ ගරු කතානායකතුමනි, අදින් පස්සේ මේ පාර්ලිමේන්තුව අවශ්‍ය වෙන්නේ නැහැ. මට දුක කවුරු ගැනවත් නෙමෙයි. මට දුක මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන. මහින්ද රාජපක්ෂ මහත්තුමාට සර්, අපි මේ වගේ කුවකේව නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ විරුද්ධවාදියෙක්. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ හතුරෙක් නෙමෙයි ගරු කතානායකතුමනි. අපේ හතුරෙක් නෙමෙයි. එතුමා විරුද්ධවාදියෙක් විතරයි. මහින්ද රාජපක්ෂගේ කටවුටල්ලෙන් ආපු මිනිස්සු අද මහින්ද රාජපක්ෂගේ බලයේ ගිහිල්ලා ගෝඨාභය මහත්තයාට හේතු වෙන්න ඔක්කොම කටාරම් බලාගෙන ඉන්නවා. ලැජ්ජයි ලැජ්ජයි. ගරු කතානායකතුමනි, අද හැමදාම කියලා දෙනවා මහින්ද රාජපක්ෂ තමයි දේශපාලනයේ ප්‍රතිමූර්තිය. මේ ඔක්කොම ගේ කවුරුත් දින්නේ නැහැ මහින්ද රාජපක්ෂ නිසා දින්නේ. අද මහින්ද රාජපක්ෂර කපන්නේ බල ඒ සෙට් එකම තමයි හෙට ගෝඨාභය රාජපක්ෂලත් කපන්නේ කියන කමරක තියාගන්න. ගරු කතානායකතුමනි, මම මේ අවසාන වශයෙන් මේ කීපය විතරක් කියන්නම්. ගරු කතානායකතුමනි, මෙන්න කොවිඩ් ප්‍රශ්නයක් තිබුණා. හැබැයි ආණ්ඩුවට ලොකු උනේ 20. අනිල් ජයසිංහට වෙච්ච දෙයක් නැහැ. ජයරුවන් මහත්තයාට වෙච්ච දෙයක් නැහැ. ලෝකෙට ගානක්වත් නැහැ. ලොක්කන්ට ගානක්වත් නැහැ. 20 වෙනකල් 100කුත් නැහැ. මාතෘකාවල අඩුවකුත් නැහැ. අල්ලපු හොරෙකුත් නැහැ. කොරෝනා වල කෙලවරුකුත් නැහැ. රජවරුන්ට කිසිම ගානකුත් නැහැ. යලි පුබුදන්න මිනිහකුත් නැහැ. සර් මාධ්‍ය ඉස්සරහා ප්‍රකාශත් නැහැ. ගරු කතානායකතුමනි,
බොහොම ස්තුති.
හරි, ඒ ඉවරන 3-2 මේක විතරක් ආගන් කරගන්නත් 3-2 වෙච්ච දෙයක්වත් නැහැ. 69 රෙදිත් නැහැ ගරු කතානායකතුමනි.
හරි, බොහොම ස්තුති.